අත්දකින්නවානම් යම්කිසි මානසික සුවයක් යම්කිසි සැනසෙල්ලක් නිස්කලංක බවක් ශාන්ත බවක් කල්‍යාණ මිත්‍රවරුනි ඒ අපේම හිතේ තියෙන දෙයක් අප අත්දකින්න කොහෙන්වත් ලබා ගන්න දෙයක් නෙමෙයි කොහෙන්වත් ලබා ගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි වෙනත් ලෝකයකින් සංක්‍රමණය වෙන දෙයක්ුත් නෙමෙයි කාටවත් දෙන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි ගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි අප ළඟම පවතින අපේම හිතේ හැංගිලා තියෙන හැකියාවන් ශක්තියින් තමයි භාවනා විදි මතුවේ. ඒ නිසා මේ භාවනාව සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ කල්යාණ මිත්‍රවරුනි අපාතේමයි. වෙනත් කෙනෙකු අතේ ද වෙනත් කෙනෙකුට දෙන්න පුළුවන් දෙයක් විදිහට තවත් කෙනෙක්ගේ අනුමැතියක් නිර්දේශයක් අවශ්‍ය දෙයක් විදිහට එහෙම නැතිනම් වෙනත් ලෝකයකින් ලබා ගන්න තියෙන දෙයක් විදිහට නෙමෙයි භාවනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඒ භාවනා කරන කෙනා තුලයි. ඒතර කල්යාණ මිත්‍රරනි මේ භාවනාව විතරක් නෙමෙයි අප අත්දකින අනිකුත් හැම අත්දැකීමක්ම ඒ අප තුල තියෙන දේවල්. දැන් උදාහරණයක් විදිහට අසතුට ගන්න අප සමහර විට අසතුටින් ඉන්නවා. ඉතින් අප හිතනවා මේ අසතුට කියන එක මේ කොහෙන් හරි එන දෙයක් කියලා. ඒ නිසාම අප සමහර විට ප්‍රකාශ කරනවා, පැමිණිලි කරනවා, චෝදනා කරනවා. අපව අසතුටට පත් කරන්නට එපා කියලා. ඉතින් අප හිතනවා මේ අසතුට වගේ දෙයක් අනිත් කෙනෙකුට පුළුවන් ඇති කරන්න අපේ හිතේ. නැතිනම් නිකන් ලියුමක් එවනවා වගේ ඒක එහෙම එවන්න පුළුවන් දෙයක්. ඒ වගේම සමහරට අප හිතනවා අපව තරහ ගස්සනවා, අපව කෝපයටපත් කරනවා, කුපිත කරනවා. ඉතින් අප හිතනවා මේ කෝපය තරහ වගේ දේකුත් මේ අනිත් අයගෙන් ලැබෙන දෙයක්. දැන් මේ විදිහට තමයි බොහෝ විට හිතන්නට පුරුදු වෙලා තියෙන්නේ. කල්පනා කරන්නේ අපට තේරෙන්නේ මේවා මේ පිටින් එනවා. මේවා මේට අප වග කියන්නට අවශ්‍ය නෑ වගේ. නමුත් මේ හැම අත්දැකීමක් ගැනම කෙනෙකු හොයා බලන්නට පටන් ගත්තොත් වැටහෙනවා මේවා හිතේ ඇතුළෙම තියෙන දේවල්. වරින් වර මතුවෙනවා. තරහත් හිත ඇතුලේ තියෙන්නේ, දුකත් හිත ඇතුලේ තියෙන්නේ, සතුටත් එයත් මානසික නිෂ්පාදනය. ඉතින් ඒ නිසා මේ භාවනාව තනිකරම කල්යාණ මිත්‍රවරුනි අප එක එක්කෙනා මත රඳා පවතින දෙයක්. එතකොට අපේ අසතුටත් අප මතමයි, ඊට වග කියන්න ඕනෙත් අපමයි, සතුට සැනසිල්ල එයටත් කෘතවේදී වන්නට ඕනෑ වෙන කාටවත් නෙමෙයි තමන්ටමයි. දැන් අද අප මේ බොහෝම ගෞරවයෙන් සහ භක්තියෙන් අනුස්මරණය කරන්නේ වෙසක් පොහෝ දවස බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ දවස, වහන්සේ මේ ලෝකේ උත්පත්ති ලැබූ දවස, ඒ වගේම උන්වහන්සේගේ මහා කාරුණික සේවය සම්පූර්ණ කොට විශ්‍රාම ගිය දවස, පිරිනිවන් පාපු දවස. ତେବେ ଉନ୍ନହାନ୍ସେ ମେ ଲୋକେ ବିନାଶ କଲା କଲ୍ୟାଣ ମିତ୍ରରୁଣୀ ଲୋକେ ହେମୋମ ବିନାଶ କରନ ପ୍ରସିଦ୍ଧ ଅପ୍ରସିଦ୍ଧ ହେମ ଦେନେକୁମ ତମନ ଜୀବତ୍ ବେଲା ଇନ୍ନ କାଳେ ତୁଲ କରନ କିଏନ ହିତନ ଦେୱାଲ ଲନୁଅ ଅଡୁମ ଗାନେ ଏ ତମନ ଆବଟବତ୍ ବିନାଶ ହେନ ତମନଗେ ଗେଦରବତ୍ ବିନାଶ ହେନ කිසියම් බලපෑමක් අප හැම දෙනාම ලෝකයට කරනවා. එතකොට කෙනෙක්ගේ බලපෑම කුඩා වෙන්න පුළුවන්, තවත් කෙනෙක්ගේ බලපෑම විශාල වෙන්න පුළුවන්, කෙනෙකුගේ බලපෑම ඒ මොහොතට විතරයි, තවත් කෙනෙක්ගේ බලපෑම දීර්ඝ කාලයක් පවතිනවා. කාලයක් යනකල් මතකයෙන් ගිලිහෙන්නේ සමහර අය ජීවත් වෙලා ඉන්නකොටවත් ලෝකයේ සමාජයේ දන්නේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා. ජීවත් වෙලා ඉන්නකොටත් මතකයෙන් මිය ගිය අය ඉන්නවා. ඒ වගේම මිය ගියත් මතකයේ තුල අමරණීයව ජීවත් වෙලා ඉන්නවා. ඉතින් ඒ විදිහට විතරක් නෙමෙයි දැන් මේ ලෝකය වෙනස් කරනවා කලාකරුවන් විසින්. මේ ලෝකය වෙනස් කරනවා සංගීතඥයන්, ගායකයින් විසින්, චිත්‍රපට අධ්‍යක්ෂකවරු. ලෝකය වෙනස් කරනවා රණවිරුවන්. ලෝකය වෙනස් කරනවා විද්‍යාඥයන්. බලන්න ඉතිහාසයේ ඈතට ගමන් කළොත් අද පටන්ගෙන අපට දැක ගන්නට ලැබේවි ඔය එබඳු විශිෂ්ට කලාකරුවන්, විශිෂ්ට විද්‍යාඥයින් නිසා අප ජීවත් වෙන ලෝකේ අපේ ජීවිත කොපමණ වෙනස් වෙලාද. ලෝකේ වෙනස් කරනවා රජවරු, පාලකයන්, දේශපාලඥයන්. බලන්න ඒ ඇත්ත උපදින්න කලින් තිබුණු ලෝකය නෙමෙයි ඒ ඇත්තෝ මේ යනකොට තියෙන එක වෙනස් කරන, හොඳට හෝ නරකට. දැන් එබඳු සමාජයක, ලෝකයක අප කියනවා බුදුවරයෙකුගේ උපත ඉතාම දුර්ලභයි කියලා. අතිශයින්ම දුර්ලභ වූ කාරණා අතර පළවෙනි තැනට එන කාරණේ තමයි ලෝතරා බුදුවරයෙකුගේ, බුදුරජාණන් වහන්සේ නමකගේ උත්පත්තිය, පහළ වීම. ඇයි? ඇයි අප කියන්නේ නැත්තේ සංගීතඥයෙකුගේ පහළ වීම දුර්ලභයි කියා? ඇයි අපට හිතෙන්නේ නැත්තේ දේශපාලඥයෙකුගේ පහළ වීම දුර්ලභයි කියා? රජ කෙනෙකුගේ. ඇයි අපට හිතෙන්නේ නැත්තේ චිත්‍රපට නළුවෙකුගේ, නිළියෙකුගේ, රණවිරුවෙකුගේ උත්පත්තිය, පහළ වීම දුර්ලභ කාරණයක්? කිසි කෙනෙක් එහෙම හිතන්නේ නැහැ. ක්‍රීඩකයෙකුගේ උත්පත්තිය. මොකක්ද වෙනස? ඒ හැම දෙනාම ලෝකේ වෙනස් කළා. ලෝකේ ආමග වෙනස් කළා. පැහැදිලි වෙනසක් තියෙනවා කල්යාණ මිත්‍රවරුනි. කුමක්ද? ඒ හැම දෙනාම ලෝකය වෙනස් කළාට ලෝකයේ ගියේ එකම පාරේ. අපට මතු පිටින් බැලුවහම පේනවා වෙනස් වෙලා වගේ. කනබොන කෑම වෙනස් වෙලා ඒ ඇත් වෙන්න කලින් හිටියට වැඩිය. බෙහෙත් වෙනස් වෙලා, යන්ත්‍ර සූත්‍ර වෙනස් වෙලා, තාක්ෂණය වෙනස් වෙලා, අඳින ඇඳුම් පැළඳුම්, හදන ගෙවල් දොරවල්, යන යාන වාහන, පාලනය කරන ක්‍රම මේවා වෙනස් වෙලා. ඇත්ත විනෝද වෙන ක්‍රම වෙනස් වෙනවා. අලුත් අලුත් විනෝද ක්‍රම ලැබෙනවා. නමුත් හිතන විදිහ, කෙනෙකු හිතන විදිහ ඒ චින්තන රටාවේ පැහැදිලි වෙනසක් ඔය කිසි කෙනෙකුට කරන්න පුළුවන් වෙලා නැහැ. කිසිම දාර්ශනිකයෙකුට, චින්තකයෙකුට, විද්‍යාඥයෙකුට, පාලකයෙකුට හෝ කලාකරුවෙකුට හෝ ක්‍රීඩකයෙකුට හෝ රණවිරු කාටවත් කරන්න පුළුවන්. අර අප හිතන්න පුරුදු වුණු ක්‍රමයක් තියෙනවනේ. අප සතුටු වෙන්න පුරුදු වුණු ක්‍රමයක්, දුක් වෙන්න පුරුදු වුණු ක්‍රමයක්, කැමති දෙයක් සිද්ධ වෙනකොට උද්දාමයටපත් වෙන්න පුරුදු වුණු හිත, එය වෙනස් කරලා තියෙනවද කවුරුවත්? ලෝකේ ඕනෑතරම් සිය දහස් ගණනක් කලාකරුවන් ඉපදුනා, විශිෂ්ට වූ කලාකෘති නිර්මාණය කළා, ලෝවාසීන්ගේ සම්භාවනාවට පාත්‍ර වුණා. ඒ ඇත්තු දවසක මේ ලෝකයෙන් සමුගෙන ගියා ඒ කලාකෘතීන් ශේෂ කරමින්. චින්තකයන් පහළ වුණා, දාර්ශනිකයින් පහළ වුණා. ඒ චින්තන සහ දර්ශන එකතු වුණා ලෝකයට. විද්‍යාඥයින් පහළ වුණා, යම් යම් විද්‍යාවන් පර්යේෂණ සොයා ගැනීම අපට ලැබුණා. විවිධ වූ පාලන ක්‍රම ලැබුණා. නමුත් ඒ සියල්ල මැද, ඒ සියල්ල අතර ඉන්නේ අර හිටපු මනුස්සයම තමයි. එයා වෙනස් වෙලා නැහැ. බාහිරින් පේනවා ඇත්ත, ලෝකය වෙනස් වෙනවා. හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ සියලුම වෙනස් කිරීම මැද පුංචි දෙයටත් දුක් විඳින්න පුරුදු වුණු හිතක් තිබුණද ඒ හිත වෙනස් කරන්න පුළුවන් වෙලා නැහැ අර කිසිදු පුද්ගලයෙකුට. ඒ නිසා අප කියනවා බුදුවරයෙකුගේ උපත දුර්ලභයි. මක් නිසාද? මිනිස් ඉතිහාසයේ පළවෙනි වතාවට, ප්‍රථම වතාවට හිතක් වෙනස් කිරීමේ දර්ශනය, විද්‍යාව, චින්තනය හෝ කලාව පැහැදිලි කරේ බුදුදහම. හිත කියන දේ, හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන් කියන. ඉතින් ඒ නිසා මේ ලෝකයේ කවදාවත් හිස් වෙලා නැහැ කලාකරුවන්ගේ. ලෝකයේ කවදාවත් හිස් වෙලා නැහැ ඔය අප හිතන හැම දෙනා. ඒ හැමෝම කවදත් හිටියා. අදත් ඉන්නවා, එදත් හිටියා. නමුත් බුදුවරයෙක් කියන ඒ විශිෂ්ට වූ උත්පත්තිය බොහෝම කලාතුරකින් සිද්ධ වෙන්නේ. බොහෝම කලාතුරකින්. ඒ නිසා එය දුර්ලභ කියන්නේ. එතකොට මේ කාලය බුද්ධෝත්පාද කාලය. බුද්ධෝත්පාද කාලයක් කියන්නේ දහම සජීවීව පවතින කාලයක්. ධර්මයේ ක්‍රියාත්මක වෙන කාලයක්. ඒ ධර්මයේ ප්‍රතිඵල ගන්න පුළුවන් කාලයක්. එතකොට මේක හැමදෑම තියෙයිද කියන්න බෑ. හැමදෑම ධර්මයට අනුව කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන්න අමාරුයි. හැබැයි අද නම් පුළුවන්. දැන් ඊළඟ දුර්ලභ කාරණේ තමයි මනුෂ්‍ය උත්පත්ති. එයත් ඉතාම දුර්ලභ දෙයක් විදිහටයි පැහැදිලි වෙන්නේ. ඇයි ඇයි මනුෂ්‍යයෙකුසේ ජීවත් වෙන්න ලැබෙන එක දුර්ලභ වෙන්නේ? මේ ලෝකේ තව කොපමණ දේවල් තියෙනවද? සත්තු ඉන්නවා. ඇයි සතෙක්ගේ උත්පත්තිය දුර්ලභයි කියලා කියන්නේ? අහසේ පියාඹන සත්තු ඉන්නවා. දැන් අපිට පියාඹන්න බෑ. ඒකට වෙනම තාක්ෂණයක් ලොකු වියදමක් දරන්න ඕනේ. නමුත් කිසිදු වියදමකින් තොරව පියාඹන්න පුළුවන් ඉහළ අහසේ පක්ෂීන් සිටිනවා. පීනන්න පුළුවන් සත්තු ඉන්නවා. දැන් අප ඒක වෙනම ඉගෙන ගන්නට ඕනේ. කිමි දෙන්නට ඉගෙන ගන්න ඕනේ. ඒවට යන්ත්‍ර ඕනේ. ඒ කිසිදු බාහිර ආධාරකකින් තොරව පීනන්න පුළුවන් පක්ෂි මත්සීන් සිටිනවා. ඉතින් අප හැබැයි කියන්නේ ඒක දුර්ලභයි කියලා. පීනන්න බැරි වුණත් පියාඹන්න බැරි වුණත් අප කියනවා මනුෂ්‍ය උපත දුර්ලභයි. ඇයි මේ ලෝකෙ තියෙනවා ගහකොළ, නමුත් අප කියන්නේ ගහක් කියන්නේ දුර්ලභ දෙයක්. මේ ලෝකෙ ගංගා හඳු පර්වත තියෙනවා, අප කියන්නේ ඒවා දුර්ලභයි කියලා. කාන්තාර තියෙනවා, මහා වනාන්තර තියෙනවා. ඒ සියල්ල මැද මේ ලෝකේ ජීවත් වෙන එකම එක ජීවියෙකු ගැන විතරක් ප්‍රකාශ කරනවා දුර්ලභයි. කවුද? ඔබත් මාත් ඇතුළු මේ මිනිස්සු. මොකද්ද තියෙන වෙනස? මොකද්ද තියෙන සුවිශේෂත්වය අපට ලැබිලා තියෙන? අපේ තියෙන විශේෂත්වය මොකද්ද? සතෙකුට නැති, පියාඹන්න පුළුවන් සතෙකුට නැති, පිහිනන්න හෝ කිමි දෙන්නට පුළුවන් සතෙකුට නැති, පළදරන්නට මල් පිපෙන්නට හැකි ගහකට නැති, ගලාගෙන යන ගංගාවකට නැති, ඉහළ අහස සිපගන්නා මහා කඳු සිකරයකට නැති. මොකද්ද අපට තියෙන විශේෂත්වය? එහෙනම් විශේෂත්වයක් අපට තියෙන බවක් දැනෙනවද? තමන් කියන්නේ ඉතාම දුර්ලභ, ඉතාම වටිනා නිර්මාණයක් බව තමන්ට දැනෙනවද? එහෙම දැනිලා තියෙනවද? බොහෝ විට එහෙම හිතෙන්නේ නැහැ. විවිධ ගැටලු, විවිධ ප්‍රශ්න, විවිධ අපහසුතා, නානා ප්‍රකාර සංකීර්ණතා නිසා අපට දැනෙන්නේ එහි විරුද්ධ පැත්ත. අප කෙතරම් අවාසනාවන්ත. බොහෝ විට හිතනවා අනේ මේ සත්තු කොච්චර අහිංසකද, කොච්චර වාසනාවන්තද, හරි සැහැල්ලුද. දැනෙනවාඩුයි අපට අපේ තියෙන වටිනාකම. එහෙන් බුදුදහම කියනවා නෑ, මිනිස්සයා කියන්නේ ඉතාම දුර්ලභ. මිනිස්සෙක් කියලා පහළ වෙන්න, උත්පත්ති ලබන්න, ජීවත් වෙන්න ලැබෙන එක මේ සබාධහමේ තියෙන අතිශයින්ම දුර්ලභ දෙයක්, වටිනා දෙයක්. ගහකට නැති, සතෙකුට නැති, ගඟකට නැති කිසියම් වූ හැකියාවක් මෙතන තියෙනවා. මොකද්ද? මොකද්ද ඔබටත් මටත් තියෙන සුවිශේෂී හැකියාව? අර පියාඹන කුරුල්ලෙකුට නැති, පිහිනන මාළුවෙකුට නැති, දැවැන්ත ශරීර තියෙන සත්තුන්ට නැති, ලස්සනට මල් පිපෙන පළදරන ගහකට නැති, ඉහළ කඳුමුදුනක සිට ඈත මහ මුහුද දක්වා ලතාවකට ගලාගෙන යන ගංගාවකට නැති. කල්‍යාණ මිත්‍රවරුනි, හොඳට නිරීක්ෂණය කරලා බලන්න. මේ සබා දහමේ තිබෙනවා අජීවී දේවල්. කඳු, පර්වත, කාන්තාර, ගංගා, ඇලදොල. ඒ වගේම සජීවී දේ තියෙනවා, ගහකොළ, සත්තු. මේව ගැන ටිකක් නිරීක්ෂණය කරලා බලන්න, අවධානයෙන් ඉඳලා බලන්න. මේ හැම දෙයක්ම ඔහේ පවතිනවා. ඔහේ පවතිනවා. ගහක් දිහා බලන්න. ඒ කාලෙට මල් පිපෙනවා. ඒ කාලෙට ගෙඩි හැදෙනවා. ගහට ඕනෙවටද? නෑ. ගහට බෑ කියන්න බෑ. ඒ ඍතු ආවහම, ඒ කාලය ආවහම ගහට බෑ කියලා, ආ මට අද බෑ කියන්න බෑ. ගහසරණයි. ඉර පායනකොට ඒ විකසිත වෙන්නට සූදානම් වෙලා තියෙන මල් පිපෙනවා. ඒක ගහට බෑ ප්‍රතික්ෂේප කරන්න. ගහක් කියන්නේ කල්යාණ මිත්‍රවරුනි, ලස්සන දෙයක්, වටිනා දෙයක්, නමුත් අසරණ දෙයක්. ඉතාම අසරණ දෙයක්. ස්වාධීන නැති ජීවියෙක්. කිසිම ස්වාධීනත්වයක් නැහැ. සත්තු දෙහත් බලන්න. ඒත් එහෙමයි. අප හිතුවට ස්වාධීනයි කියලා නැහැ. එකම රටාවකට ලතාවකට ඒ සත්ව වර්ගයා මීට අවුරුදු 100කට 1000කට ලක්ෂයකට කලින් හිටියානම් ඒ විදිහියටම තමයි අදත්. ලොකු වෙනසක් නැහැ. ඒ විදිහියටම ජීවත් වෙනවා. ඒ විදිහටම කෑම කනවා. ලෙඩ හදා ගන්නවා. මැරෙලා යනවා. ඔය කඳු ගංගා ඒවත් එහෙමයි. ඒවා එකක්වත් ඒවට ඕනෙවට නෙමේ පවතින්නේ හෝ ගලාගෙන යන්නේ. ගුරුත්වාකර්ෂණය නිසා, ඒ මග තියෙන බාධක නිසා, ගඟට අවශ්‍ය වුණත් ඉක්මනටම ළඟම පාරෙන් මුහුදට යන්න එහෙම යන්න බෑ. මේ එකක්වත් පවතින්නේ ඒවට ඕනෙවට නෙමෙයි. ඒක පළවෙනි කාරණය. මොකද්ද? ස්වාධීනත්වයක් නෑ සත්තුන්ට, ගහකොළවලට සහ මේ සබා දහමේ පවතින කිසිම දෙයකට. දෙක, මේ එකක්වත් දන්නේ නැහැ තමන් සිටින බව. ගහක් දන්නේ නැහැ ගහක් කියා දෙයක් එතන තියෙන බව. ගංගාවක් දන්නේ නැහැ තමන් ගලාගෙන බසින බව. සත්තුත් දන්නේ නැහැ තමන්ගේ ජීවත් වීම. ඔහේ ප්‍රතික්‍රියා දක්වනවා. සත්තු දිහා බලන්න ප්‍රතික්‍රියා දක්වනවා. විවිධ දේට සත්තු ප්‍රතික්‍රියා දක්වනවා. පුරුදු කළා තියෙන රටාව අනුව, ඒ ශරීරයේ රසායනික හෝමෝන ක්‍රියාකාරීත්වය අනුව, පරම්පරාවෙන් වර්ගයෙන් උරුම වෙලා තියෙන ගතිසිරිත් අනුව සත්තු ප්‍රතික්‍රියා දක්වනවා. මේ හැම දෙයක්ම සබා දහමේ පවතින්නේ කල්යාණ මිත්‍රවරුනි දැඩි නින්දක. මුළු සබා දහමම ඉතාම ගැඹුරු නින්දක සිටින්නේ. සත්තු, ගහකොළ, කඳු, ගංගා, කාන්තාර, වනාන්තර මේ හැම දෙයක්ම ගැඹුරු නිද්‍රාවක තමයි පවතින්නේ, ජීවත් වෙන්නේ, උපදින්නේ, පවතින්නේ, මැරෙන්නේ. ඒ එකක්වත් දන්නේ තමන් කරන්නේ කුමක්ද කියලා. ඒ නිසාම තුන්වෙනි කාරණය, තමන්ට හිතලා වෙනස් වෙන්න අමාරුයි. ස්වාධීනත්වයක් නැහැ. අවබෝධෙකුත් නැහැ. හිතලා වෙනස් වෙන්න පුළුවන් කමකුත් නැහැ. මනුෂ්‍යයෙකු විදිහට අපට මේ හැකියාවන් තුනම තියෙනවා. ස්වාධීන වෙන්න පුළුවන්, අවදි වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. මේක තමයි ඉතාම වටිනා දේ. මේ සබාධහමේ මේ හැකියාවන් තියෙන එකම ජීවියා, එකම දේ මනුෂ්‍ය. ඒ නිසායි මනුෂ්‍යයෙකුසේ පහළ වෙන්නට ලැබීම දුර්ලභ වෙන්නේ. මේ සබාදාමේ ගණන් කරන්නට බැරි තරම් දේවල් තියෙනවා. ජීවීන් සිටිනවා, ඉරහඳ, තාරකා, උල්කාපාත ඇතුළු. නමුත් ඒ කිසි දෙයකට ස්වාධීන වූ පැවැත්මක් නැහැ. තමන්ට කියලා පැවැත්මක් නැහැ. තමන් ඉන්නේ ඇයි, කරන්නේ මොනවද, ඇයි මම මේවා කරන්නේ, ඒ කිසි දෙයක් ගැන නැහැ අවබෝධයක්. ගැඹුරු නින්දක. ඉර පවතින්නෙත් ලොකු නින්දක, හඳ පවතින්නෙත් ලොකු නින්දක. ඔහේ ගමන් කරනවා. ඇයි මම මෙහෙම කැරකෙන්නේ, ඇයි මම මෙහෙම දැල්වෙන්නේ. ඒකක් ගැනවත් ඉරටවත් හඳටවත් නැහැ අවබෝධයක්. එහෙම අවබෝධ කරගන්න ඕනේ කමකුත් නැහැ, හැකියාවකුත් නැහැ, සත්තුන්ටත් නැහැ. බඩගින්නට සත්තු ක්‍රියා කරනවා, නිදිමතට ක්‍රියා කරනවා, බයට ක්‍රියා කරනවා, එච්චරයි. හැබැයි මනුස්සයා එහෙම නෙමෙයි. අපට පුළුවන් ස්වාධීන වෙන්න, ඒ වගේම අපට පුළුවන් අවදි වෙන්න. අපට පුළුවන් අපව වෙනස් කරගන්න. එතකොට මේ සබදාහමේ හිතලා වෙනස් වෙන්නට පුළුවන් එකම, හිතලා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. අංශකයකින් නෙමෙයි, අංශක 180කින්. එහෙම නැතිනම් සම්පූර්ණයෙන්ම වටයක් කරකැවිලා වෙනස් වෙන්න පුළුවන් සත්වයා මනුස්සයා විතරයි. ඔබටත් පුළුවන්, මටත් පුළුවන්. ඒ නිසායි ඔබත් මාත් ඉතාම දුර්ලභ කෙනෙකුයි. ඒ මනුස්සයා කිව්වහම තමනුත් ඇතුළුව අපට හිතෙන්න ඕනේ මේ මං ගැනයි බුදුදහම කියන්නේ. මම කියන්නේ ඉතාම දුර්ලභ කෙනෙක්, ඉතාම වටිනා කෙනෙක්. හැබැයි කල්යාණ මිත්‍රරුනි, අපට ස්වාධීන වෙන්න පුළුවන් වුණාට, අපට අවදි වෙන්නට පුළුවන් වුණාට, පරිවර්තනයකට භාජනය වෙන්න පුළුවන් වුණාට, කනගාටුවට සහ සංවේගයට කාරණේ නම් මේ බව නොදන්නාකම නිසා කෝටි ප්‍රකෝටි ගණන් මේ දුර්ලභ වූ මනුෂ්‍යයන් අර ගහක් වගේ ඔහේ පවතිනවා, ගංගාවක් වගේ ඔහේ ජීවත් වෙනවා, සතෙකු වගේ ඔහේ ප්‍රතික්‍රියා දක්වනවා, බඩගින්නට, නිදිමතට සහ අනිකුත් දැනෙන දෙයට. ස්වාධීන වෙන්නෙත් නෑ, අවදි වෙන්නෙත් නෑ, වෙනස් වෙන්නෙත් නැහැ. අන්න ඒ නිසයි මේ කාරණා දෙක එකට යන්නේ. මොකද්ද මේ බුද්ධෝත්පාද කාලයක් තුල මනුෂ්‍ය උත්පත්තිය ඊටාම වටිනවා. බුද්ධෝත්පාද කාලය ඇතුලේ ඒ කාලය තුල මනුෂ්‍යයෙකු විදිහට උපදින්න පුළුවන් නම් අන්න ඒ මනුෂ්‍යයෙකුසේ ඉපදීමෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. මක්නිසාද මේවා කළ හැකි දේවල් බව කියවෙන්නේ බුදුදහම තියෙන කොට විතරයි. මොනවද? ඔබත් මාත් ස්වාධීන නැහැ, හැබැයි ස්වාධීන වෙන්න පුළුවන්. ඔබත් මාත් ඉන්නේ ඉතාම ගැඹුරු නින්දක. මොනවා වෙනවද දන්නේ නැහැ. අප නිකන් හරියට සිහිනයක ජීවත් වෙනවා වගේ. බොහෝ විට කල්යාණ මිත්‍රවරුනි, අපේ ජීවිත ගෙවෙන්නේ සිහින ලෝකයක වගේ. අප දහසකුත් එකක් දේවල් කරනවා, ලොකු වටිනාකම් දෙනවා ජීවිතයේ දේවල් වලට. අපිට ලැබෙන දේට අපි ලොකු වටිනාකම් දෙනවා, ලබා ගන්න තියෙන දේවල් වලට ලොකු වටිනාකම් දෙනවා, ලබා ගන්න බැරි වෙච්ච දේවල් වලට ලොකු වටිනාකම් දීලා දුක් වෙනවා. ලැබිලා නැති වෙලා යන දේවල් වලට අපි තැවෙනවා. දැන් මේ විදිහට වටිනාකම් දෙනවා, ඒ වෙනුවෙන් ජීවත් වෙනවා. නමුත් මේවා ගැන අපි හොයා බලන්නේ. දැන් හොයලා බැලුවොත් තේරෙනවා අපි මේවා ඔහේ අන්ධය විදිහට කරන බව. දාන්ද කියලා කියන්නේ අවබෝධයක් තොරව, අවබෝධය නැතිව ඔහේ කරන්න ඕනේ වට කරන. ඉතින් අප ජීවිතේ කරන දේවල් බලන්න කීයෙන් කීයද කරන්න කලින් අප හිතන්නේ මේක මට ඇත්තටම අවශ්‍යද? මීට වැඩිය අවශ්‍ය දේවල් තියෙනවද? එහෙම නැතිනම් අර ඍතුව එනකොට ගහක් නිකම්ම කොළ දළු දානවා වගේ කොළ හැලෙනවා වගේ ගහට ඕනේ වට නෙමෙයි ඒ දේශගුණේ බල කිරීමට ඒ ඉරේ සූර්යාගේ වැස්සේ බලපෑමට ඒ වගේ ඔහේ සමාජයේ පරිසරයේ බලපෑමට අපි ජීවත් වෙනවද අපි දේවල් කරනවද එහෙමනම් අපේ ගහකයි වෙනසක් නැහැ ගහක් වගේ අපත් එහෙනම් ගැඹුරු නිින්දක ඉන්නේ ගහකට ද අපට අවදි වෙන්න පුළුවන් නමුත් අප අවදි වෙන්නේ නැහැ ගහකට අවදි වෙන්නත් බැහැ උපදින්නෙත් ගහක් පැලවෙන්නෙත් නොදැන කවදා හරි මැරෙන්නෙත් නොදැන සත්තුත් එහෙමයි ඉතින් අප කල්යාණ මිත්‍රවරුනි මේ භාවනා විදි කියන සිහිය ඇති කරගන්න දැන් බුදුදහම ඉතාම වැදගත් තැනක් දෙනවා සිහියට අවධානයට මොකද්ද සිහිය කියන්නේ මොකද්ද අවධානය කියන්නේ සිහිය සහ අවධානයෙන් අදහස් වෙන එක දෙයක් තමයි තමන් කියලා කෙනෙකු සිටින බව තමන් ජීවත් වෙන බව දැනගන්න එක දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි ඒක අප දන්නේ නැද්ද නිකන් අදහසක් සිටිවිල්ලක් විදිහට තියෙනවා එච්චරයි කාටද දැනෙන්නේ තමන් ජීවත් වෙන බව කීයෙන් කී දෙනාටද දැනෙන්නේ බඩගින්නක් එනවා අප එයි කියලා හිතලා උයනවා බඩගින්නක් එනවා කෑම කනවා කීයෙන් කී දෙනාද බඩගින්න කියන්නේ කුමක්ද කියන එක ගැන අවධානයෙන් ඉන්නේ එය ගැඹුරු අත්දැකීමක් බවට පත් කරගන්න දුකක් එනවා අප ඊට අඬනවා කෙනෙකුට දුක කියනවා වැළපෙනවා සමහර විට නිින්ද යන්නේ නැති වෙයි රාත්‍රී කිහිපයක් ගෙවිලා යනවා දුක් විඳිනවා නමුත් අපෙන් කීයෙන් කී දෙනාද මේ විඳින දුක ගැන අවබෝධයක් ඇති කරගන්නේ දුක කියන්නේ කුමක්ද කියන එක තමා තුළින්ම දකින්නේ නැහැ සැපත් ඒ වගේ මිනිසුන් අප කරා එනවා මිත්‍ර වෙනවා සම්බන්ධතා ඇති කරගන්නවා කීයෙන් කී දෙනාටද මේව ගැන අවදිමත් භාවයක් තින අප කීයෙන් කී දෙනාද මේව ගැන හිතන්නේ මොකද්ද මේ සම්බන්ධතා කියන්නේ සම්බන්ධතාවයක් තියෙනකොට යාළු මිත්‍රකම් තියෙනකොට ඇයි අප සතුටු වෙන්නේ මොකද්ද මේකට හේතුව අප ඒව ගැන සැලකිල්ලක් නැහැ ඔහේ සතුටු වෙනවා එහෙම සතුටු වෙමින් ඉන්නකොට එක පාරටම අපට දුක් වෙන්න වෙනවා අර මිත්‍රකම් සම්බන්ධතා අහිමි වෙනකොට ඈත් වෙනකොට හෝ බලාපොරොත්තුණු දේවල් නොලැබෙනකොට එතනදිත් අපේ හිතන්නේ ඒ ගැන මොකද්ද මේ වියෝව කියන්නේ මොකද්ද මේ බලාපොරොත්තු කඩවීම කියන්නේ ඇයි මෙහෙම වෙන්නේ ඇයි මේ දුකක් වෙන්නේ නැහැ අපි ඔහේ දුක් වෙනවා ඔහේ සතුට වෙනවා ඔහේ දුක් වෙනවා හරියට නින්දක වගේ ඉතින් කල්යාණ මිත්‍රවරුනි අපත් ඉන්නේ එක්තරා නින්දක නින්දක ඉඳගෙන දකින හීනවලට අප ලොකු වටිනාකම් දෙනවා ඒ තමයි ලොකුම විහිළුව දීර්ඝ වූ නින්දක සිටින කෙනෙකුට හීන තමයි වටිනා එකම දේ. මක් නිසාද නින්දක වෙනත් කිසිවක් දැනෙන්නේ නැහැ. දැනෙන එකම දේ හීනේ. ඉතින් දිගින් දිගටම නිදාගෙන සිටින කෙනෙකුට තියෙන වටිනාම දේ තමයි හීන. වටිනවා කියන්නේ ඒවා දුක්සහගත වෙන්නත් පුළුවන්, සැපත් වෙන්න පුළුවන්. දුක වුණත්, සැප වුණත් Tamanට වටිනවයි කියලා හිතන්න තියෙන එකම දේ හීන විතරයි. ඉතින් හීනවලට ලොකු වටිනාකමක් දෙනවා. ඒ වගේ බලන්න. බලන්න. අතීතයට හිත යොමු කරලා අප ඉතාම වටිනවා කියලා හිතපු සැප පැත්තෙන් මොහොතකට කල්පනා කරන්න. ජීවිතේ විඳපු ලබපු විශාලම සැපක් ගැන සතුටක් ගැන තමන් ගැන හරි තව කෙනෙක් සම්බන්ධයෙන් හරි අධ්‍යාපනයේ රැකියාව ආර්ථිකයේ මේ කවර හෝ දෙයකින් විඳපු අත්දැකපු ලොකු සතුටක් ගැන හිතන්. අතීතේ බලන්න ඒ වෙලාවේ අප කොහොමද හිටියේ. අපේ ජීවිතේ ගෙවුනේ කොහොමද? දැන් ඒක මතක් කරනකොට ඒ අතීතේ කොහොමද දැනෙන්නේ? දැකපු හීනේකයි ඒ අතීත සිද්ධියකයි ලොකු වෙනසක් නැහැ. දැකපු හීනයක් මතක් කරන් බොහෝම සතුටුදායක හීනයක්. ඒ හීනේ දකින විට කල්යාණ මිත්‍රවරුනි අපිට ඒක ඇත්ත. කීයෙන් කී දෙනාටද නින්දෙදි දකින හීන බොරුවක් කියලා හිතෙන්? අප හීන තරං විශ්වාස කරන්නේ වෙන කිසිම දෙයක්. ලෝකෙ තියෙන හැම දෙයක්ම අවිශ්වාස කරන අය ඉන්නවා. තමන්ගේ අම්මා තාත්තව අවිශ්වාස කරනවා. එතනින් පටන් ගෙන හැම දෙයක්ම අවිශ්වාස කරනවා. හැම දෙයකටම තර්ක හේතු හොයන අය ඉන්නවා. හැම දෙයකටම විද්‍යාත්මක පදනමක් ඉල්ලන ඇත්තෝ ඉන්නවා. ඒයින් පිට කිසි දෙයක් විශ්වාස නොකරන. නමුත් ඒ හැම දෙනාම හීන විශ්වාස කරන. මේ පලාපල නෙමෙයි, හීනයක් දකින විට ඒ හීනෙන් පෙන්නන දේ විශ්වාස කරනවා. ඒ දකින වෙලාවේ කවුද හීන අවිශ්වාස කරන්නේ? කිසිම භෞතිකවාදියෙක් හීන අවිශ්වාස කරන්නේ. ඒ හීනේ පේනකොට මොනතරම් විකාර හීනයක් වුණත්, මොනතරම් සිදුවිය නොහැකි හීනයක් වුණත්, ඒ දකින වෙලාවේ හීනය 100%ක්ම විශ්වාසයි. බලන්න කල්පනා කළා තමන් දැකපු හීන මතක තියෙනවනේ. ඒක කොච්චර විකාර හීනද? කිසිම තාර්කික පදනමක් නැති, යථාර්ථයේ පදනමක් නැති වෙන්න බැරි. නමුත් ඒ වෙලාවේ අපි තර්ක හොයනවනේ. දැන් ජීවත් වෙනකොට අප කියවන පොතපත ගැන අප තර්කානුකූලව හිතනවා. මේව වෙන්න බෑ. සාධක ඉල්ලනවා, හේතු ඉල්ලනවා, ඔප්පු කිරීම අහනවා අප. නමුත් හීනයක් දකින විට කවුද ඉල්ලන්නේ ඔප්පු කිරීම? හීනයක් දකින විට කවුද ඉල්ලන්නේ සාධක, සාක්ෂි, විද්‍යාත්මක පදනම්, තර්ක? ඒ මොනවත් නැයි කිසිදු දෙයකින් තොරව අප 100%ක් විශ්වාස කරන එකම දේ හීන විතරයි. අපි ওই විශ්වාසයි කියලා කියන සමහරට කියනවා මට අහවල් කෙනා හරිම විශ්වාසයි. නමුත් 100%ක් නෙමෙයි. අප 100%ක් කාවත් විශ්වාස කරන්නේ, අපවත් විශ්වාස කරන්නේ. එහෙම විශ්වාසයක් ඇතුළෙම අවිශ්වාසයක් තියෙනවා. නමුත් ඔබත් මාත් 100%ක් විශ්වාස කරන එකම දේ අප දකින හීන විතරයි. මේක බලන්න කොපමණ විහිළුවක්ද, කොපමණ මුලාවක්ද. අපේ බුද්ධියට මොකද වෙලා තියෙන්නේ? අපේ උගත්කමට මොකද වෙලා තියෙන්නේ? ඒවට මොකද වෙන්නේ අප හීනයක් දකිනකොට? ඒව කොහාටද යන්නේ? ඇයි අප එපමණ බොළඳ වෙන්නේ? මේ කවදාවත් වෙන්න බැරි වෙලක් නැති මේ විකාරයක් ඇත්ත කියලා පිළිගන්න, ඇත්ත කියලා විශ්වාස කරන්න ඒ මට්ටමට කොහොමද අප බොළඳ වෙන්නේ? නමුත් ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්තම ඇත්ත. ඉතින් එහෙම ඒ මට්ටමට අප ගිහිල්ලා අර දකින හීනය සම්පූර්ණයෙන් විශ්වාස කරලා අප අඬනවා. ඒ දුක් සහගත හීනයක් නම් සතුටු වෙනවා, සැප හීනයක් නම් බය වෙනවා, ඒ අනතුරුදායක නම් මේක තමයි ඇත්ත. ඒ වෙලාවට බලන්න අපේ හෘද ස්පන්දනය හීනයක් කියලා නෑ. ඇත්තම සිද්ධියකට බය වුණා වගේ, ඇත්තම සිද්ධියකට තරහ ගත්තා වගේ ගැහෙනවා. හුස්ම එහෙමයි, දාඩිය දානවා. ඉතින් ඇත්ත යථාර්ථය. ඉතින් ඒ නිසයි කියන්නේ අප ඉන්නේ ගැඹුරු නින්දක. ඇහැරගෙන හිටියත් ඉන්නේ ගැඹුරු නින්දක, නිදාගෙන හිටියත් ඉන්නේ නින්දක. දෙකේම අප රැවටෙන. ඒ දෙකේදිම ඔබත් මාත් ඉතාම ගැඹුරින් රැවටෙනවා. රැවටිලා අප දුක් වෙනවා, රැවටිලා අප සතුටු වෙනවා, රැවටිලා අප බය වෙනවා, තරහ ගන්නවා. හැබැයි කාලයක් ගිහිල්ලා ආපහු බලලා හිතන අපරාද, මොකටද මං ඒකට දුක් වුනේ? එච්චර අඬන දෙයක් ඒකේ තිබ්බද? මොකටද මං තරහ අරගෙන එහෙම ඒවා කිව්වේ? නොකිය හිටියා නම් හොඳයි නේ. ඒක කොච්චර පුංචි දෙයක්ද? ඒ වෙලාවේ මට මොකද වුනේ? අන්න කාලයකට පස්සේ හිතෙනවා, හරියට ඇහැරුණාට පස්සේ හිතෙනවා වගේ අපරාධ හීනයක් මේක. ඔක කොච්චර බය වෙන්න දෙයක් තිබ්බද? මේක හීනයක්. ඒ වෙලාවට එය ඇත්ත. ඉතින් මේ ජීවිතයේ ඇතුලේ අප ඉන්නේ ගැඹුරු නින්දක. නින්දක ඉන්න කෙනෙකුට තියෙන එකම ඇත්ත හීනේ විතරයි. එනිසායි අප හීන විශ්වාස කරන්නේ. ඒ සිහින පලාපල විශ්වාස කරත් නැතත් ඒ හීනය දකින වෙලාවේ සිද්ධ වෙන හැම දෙයක්ම අපට සම්පූර්ණ ඇත්ත. එච්චර සම්පූර්ණ ඇත්තක්සේ ජීවිතයේ වෙන කිසි දෙයක් අප පිළිගන්නේ. පුංචි හරි සැකයක් එනවා. ඔය සැකය නැත්තටම නැති තැනක් තමයි හීනේ. ඒ මට්ටමටම අප බොළඳ වූ නින්දක ඉන්නේ. ඉතින් කල්යාණ මිත්‍රවරුනි, ඒ නිසා මෙබඳු ආධ්‍යාත්මික නින්දක ඉන්න කෙනෙකුයි සතෙකුයි ගහකයි ගංගාවකයි ලොකු වෙනසක් නැහැ. ඔක්කොම එක වගේ. එකම වෙනස ගඟකට බැහැ අවදි වෙන්නට, ගඟකට බැහැ දැනගන්නට, ගහකට බෑ අවදි වෙන්නට දැනගන්නට, සතෙකුට බෑ. නමුත් අපට පුළුවන්. අපට පුළුවන් අප හිතන විදිය වෙනස් කරන්න. අපට පුළුවන් අවදි වෙන්නට, අවදි වෙලා අප විසින්ම හදාගන්න ගැටලු ප්‍රශ්න තේරුම් අරගෙන ගැටලු ප්‍රශ්න හදාගන්න නැතුව ජීවත් වෙන්න. අන්න යයි ජීවිතේකින් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය. දානි දේවල් ඔහෙ ලෝකෙ කවදාවත් තිබුණා නැති එකම දේ මේ බුද්ධෝත්පාද කාලයක විතරක් පවතින එකම දේ මොකද්ද? හිත වෙනස් කරගන්න පුළුවන්. හිත වෙනස් කරගත්තොත් ලෝකේම වෙනස් කරගත්තා වගේ. හිත වෙනස් කරගත්තොත් ජීවිතේම වෙනස් කරගත්තා වගේ. හිත වෙනස් කරගත්තොත් සම්පූර්ණයෙන් අප අත්දකින අත්දැකීම් ක්ෂේත්‍රයම පරිවර්තනය වුණා වගේ. ඉතින් අපට පුළුවන් දුක සැපක් බවට හරව ගන්න, අමිහිර මිහිරක් බවට හරව ගන්න, ක්‍රෝධය මෛත්‍රියක් බවට. දැන් මේ එකක්වත් සතෙකුට කරන්න බෑ. මේ එකක්වත් ගහකට, ගලකට, ගංගාවකට කරන්න බෑ. ඒ කළ හැක්කේ මනුෂ්‍යයාට විතරයි. ක්‍රෝධය වෛරය මෛත්‍රයක් බවට, ආශාව බදා ගැනීම අතහැරීමක් බවට, රැවටිල්ල මායාව නොරැවටීමක් බවට, සිහින දකින ගැඹුරු නින්දේ සිට සිහින නොදකින අවදි වූ කෙනෙකු බවට. මෙන්න මේ වෙනස කරගන්නට හැකි එකම පුද්ගලයා මේ ලෝකේ විශ්වයේ සිටින ඒ මනුෂ්‍යයා, ඒ ඔබ, ඒ මම. අන්න ඒ වටිනාකම මනුෂ්‍යයාට ලැබුණු දවසක් තමයි අද. එතෙක් කාලයක් එහෙම හැකියාවක් මනුෂ්‍යයාට තියෙනවා කියලා කවුරුවත් දැනන් හිටියේ නැහැ. නැති නිසා මේ ප්‍රශ්නාවහම කලේ ඉතින් ඒ ප්‍රශ්න නැති ලෝකයක් ගැන හීන දැක්කා. ඉල්ලා සිටියා, යාඥා කළා, පුද පූජා කරා, බලි පූජා කරා. අනේ අපේ ප්‍රශ්න විසඳලා දෙන්න, මේ ආර්ථික ප්‍රශ්න විසඳලා දෙන්න, මේ අසමගිය නැති කරලා දෙන්න, මේ අසනීප හොඳ කරලා දෙන්න, මේ ගැටලු විසඳලා දෙන්න. අර අසරණ තත්ත්වෙන් හිටියා. නෑ බුදුදහම බුදුහන්වනේ එහෙම අසරණ වෙන්න එපා. ඔබ කියන්නේ මේ විශ්වයටම වැඩිය ශක්තිවන්ත බලවන්ත කෙනෙක්. ඒක තේරුම් ගන්න. ඔබට පුළුවනි ඔබව වෙනස් කරගන්න. මෙතෙක් කාලයක් මට තරහා බව ඇත්ත. මෙතෙක් කාලයක් මා පුංචි දෙයකට කෝප වූ බව ඇත්ත. නමුත් අද වෙනකල් ඉතාම කුඩා දෙයකට කෝප වුණු කෙනෙකු විදිහට මා ජීවත් වුණු බව ඇත්ත. නමුත් ඒ විදිහටම මා හෙටත් ඉන්න ඕනේද? ඒ විදිහටම මා මේ මුළු අවුරුද්දම ඉන්න ඕනේද? මෙතෙක් කාලයක් මේ ගංගාව ගලාගෙන ගියේ මේ පාරේ. එහෙම හෙටත් හෙටත් එහෙම තමයි යන්නේ. අනිද්දත් එහෙමයි, ඉරත් එහෙමයි, හඳත් එහෙමයි, පෘථුවියත් එහෙමයි, මේ ගහකොළත් එහෙමයි. ඒව වෙනස් වෙන්නේ නැහැ හිතලා, වෙනස් කරගන්නත් බෑ හිතලා. වෙනස් වුණත් වෙනස් වෙන්නේ ඒවට ඕන නිසා නෙමෙයි. එහෙම ඉන්න අවශ්‍ය නැහැ. අපට පුළුවනි අපව වෙනස් කරගන්න. අන්න ඒ වෙනස් කර ගැනීමේ ශාස්ත්‍රය තමයි භවනාව කියන්නේ. සැප විඳීමේ ශාස්ත්‍රය, කලාව තමයි භවනාව කියන්නේ. දුක් විඳින කෙනෙකු විදිහට ඉපදිලා කෝපයට පත්වන, සැලෙන, කම්පා වෙන කෙනෙකුසේ ජීවත් වෙලා ඒ විදිහටම අප ජීවිතයෙන් සමුගන්නවා නම් අපට අමුතුවෙන් දහමක් භවනාවක් ඕනේ. සම මෙතෙක් කාලයක් කොහොමද හිටියේ ඒක ලොකු වැදගත් දෙයක් නෙමෙයි. මේ සංසාරේ කොච්චර කල් මේ පමණ කල් කොහොමද හිටියේ ඒකත් වැදගත් නැහැ. එයින් ඉගෙන ගන්න දේවල් තියෙනවා. නමුත් ඒකට වහල් වෙන්න එපා. පුරුදු කියන්නේ කල්යාණ මිත්‍රවරුනි අතීතයට වහල් වීම. ඕනෑම පුරුද්දක් වෙනස් කරන්න පුළුවන්. ඕනෑම පුරුද්දක් අපට පුළුවනි අවශ්‍ය නම් අතහරින්න. ඒ හැකියාව සත්තුන්ට නැහැ. ඒ හැකියාව ගහකට නැහැ. ගඟකට නැහැ, මුහුදකට නැහැ. ඒව පුරුදුණු රටාවකට හේ පවතිනවා. ඉතින් අඳුනා ගන්නවා භවනාවේදී අපේ අතීත පුරුදු කොහොමද අප දුක් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ? කොහොමද අප කලබල වෙන්න පුරුදු වෙලා තියෙන්නේ? කොහොමද අප රණ්ඩු වෙන්න, ගැටෙන්න පුරුදු වෙලා තියෙන්නේ? මේවා අඳුනා ගන්නවා. ඉතින් භවනාව කියන්නේ අතීතය අඳුනා ගැනීමක්. අතීතය කියන්නේ අපේ පුරුදු, අපේ හැඩ ගැසීම්, අප සකස් වෙලා තියෙන ආකාරය. මේ වර්තමානයේ අප අත්දකින්නේ අතීත පුරුදුවල ප්‍රතිඵල. සතුට විදිහට හරි, දුක විදිහට හරි අඳුනා ගන්නවා. අඳුනගෙන ඒ විදිහටම මම හෙටත් ඉන්නවද? ඊයේ පෙරේදා මෙතෙක් කාලයක් තරහගත්ත දෙයට මං හෙටත් තරහ ගන්නවද? ඒ විදිහටම තරහ අරගෙන ඒ විදිහටම ප්‍රියා කරනවද? ඒ විදිහටම ශෝක කරනවද? අන්න මේ වර්තමාන මොහොත කියන්නේ කල්යාණ මිත්‍රවරුනි ජීවිතයක් සම්පූර්ණයෙන්ම ආපසු හැරවිය හැකි මන්සන්ධියක් බව භාවනාවේදී වැටහෙන. බුදුදහම කියන්නේ එකයි, මේ වර්තමාන මොහොත කියන්නේ ජීවිතයක් සම්පූර්ණයෙන්ම හැරවිය හැකි අගනා මොහොතක්. මේ මොහොත දක්වා ඔබ කොහොමද ආවේ ඒක ලොකු වැදගත් කමක් නැහැ. මේ සංසාරේ අප ඕනේ හැම විදිහටම එන්න ඇති. ඒව එච්චර වැදගත් නැහැ. ආපහු යන්න ඕනේ නැහැ මුලට සම්පූර්ණයෙන් තමන්ව වෙනස් කරගන්න. වැදගත් වෙන්නේ මේ මොහොතට අවදි වෙන එක. මේ මොහොතේ පිබිදෙන එක. මේ මොහොතේ ජීවත් වෙන එක. අන්න එතනදී අතීත බලපෑම අඳුන ගන්න පුළුවන්. වෙනදනම් මේ විදිහේ සද්ද ඇහෙනකොට මට තරහ එනවා. ඒ පෙළඹවීම දකින්න පුළුවන්. හිත ඇතුලෙන් එනවා පරණ පුරුද්ද, තරහ ගන්න කියන. හිත ඇතුලෙන් එනවා මේ අතීත උද්ඝෝෂණ, දුක් වෙන්න කියන. හිත ඇතුලෙන් එනවා මේ අනාදිමත් කාලයක් තිස්සේ පුරුදු වුණු ආශාවන් කෑදරකම්. ගන්න. ඒක ඇහෙන්න පටන් ගන්නවා. අන්න මේක ඉතාම වැදගත් දෙයක්, කල්යාණ මිත්‍රවරුනි. අපේ හිතේ තියෙන පුරුදු අපට ඇහෙන්නට පටන් ගන්නවා. ඒ පුරුදු වලට අනුව ජීවත් වෙන යාන්ත්‍රික මිනිස්සෙකුගේ තත්වයෙන් අපපත් වෙනවා සවන් දෙන කෙනෙකු බවට. මේ ඉතාම වැදගත් වෙනසක්. පුරුද්දට අනුව හේ ජීවත් වුණු රූකඩයක්, පුරුද්දට අනුව හේ නටපු රූකඩයක් පළවෙනි වතාවට ඒ තමන්ට ලැබෙන අන, ඒ තමන්ව එහාට මෙහාට නටවන්නට ඒ අදින නූල් දිහා බලන්නට පටන් ගන්න. ඒව පේන්න පටන් ගන්න. ඒක තමයි භාවනාවේදී සිද්ධ වෙන්නේ. අපට පේන්න පටන් ගන්නවා මේ ආශාවන්, හැඟීම්, ක්ලේශයන් මේ සියල්ල. ඒවා නගන පෙරලිය. ඒවා නිකන් කෑ ගහන්නේ නැහැ. මොකක් හරි දෙයක් අල්ලගෙන, එක්කෝ අපිට ඇහෙන දෙයක්, පේන දෙයක්, මතක් වෙන දෙයක්, මේ මොකක් හරි අල්ලගෙන අන්න කියනවා අපට මෙහෙම කරන්න. එහෙම තමයි කරන්න මෙතෙක් කාලයක් පුරුදු වුණේ. ඉතින් බොහෝ දෙනෙක් හිතනවා දැන් අපි පරක්කු වැඩි නෑ, කවදාවත් කෙනෙකු ප්‍රමාද නැහැ මේ මොහොතේ ජීවත් වෙනවා නම්. මේ මොහොත කියන්නේ අප්‍රමාදී මොහොතක්. මේ මොහොත තරම් වටිනා මොහොතක් කල්යාණ මිත්‍රවරුනි තවත් නෑ. ඉතින් බොහෝ දෙනෙක් හිතනවා අපිට මේ භාවනා කරන්න පුළුවන් වුණා නම් පුංචි කාලේ ඉඳලා කොච්චර වටිනවද? වටිනවා. ඒ වගේම වටිනවා මේ අද ඉඳලා පුළුවන් නම්. අද තරම් වටිනා දවසක් ජීවිතේ තවත් කවදාවත් නැහැ. මේ මොහොත තරම් වටිනා මොහොතක් තවත් නැහැ. මක් නිසාද? කෙනෙකු වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ මේ මොහොතේ. ඒ නිසා භාවනාවේදී ඉතාම වැදගත් තැනක් දෙනවා මේ වර්තමාන මොහොතට. මොන භාවනා ක්‍රමයේ පුරුදු කළත් ඔබත් මාත් අත්දකින්නේ මේ වර්තමාන මොහොත. ආස්වාස ප්‍රස්වාසත් එක්ක, ඇහෙන ශබ්දත් එක්ක පවතින නිහඬතාවයත් සමග ශරීරයට දැනෙන වේදනා කැක්කුම් හෝ සැහැල්ලුවත් එක්ක අප අත්දකින්නේ වර්තමාන මොහොත. ඒ වර්තමාන මොහොතේ ඉඳගෙන අපට පුළුවන් තීරණය කරන්න මේ ඇහෙන සද්දේට මොන වගේ ප්‍රතිචාරයක් දක්වන්න ඕනෙද? මේ ගැන හිතන්න ඕනෙද? ඒ දිහා බලන්න ඕනෙද? ඊට තරහ ගන්න ඕනෙද? නැතිනම් නොසලකා හරින්න ඕනෙද? බලන්න කොපමණ තීරණ ගන්න පුළුවන්ද? මේ මතක් වෙන දෙයට වෙනදනම් ඒ ඔස්සේ මන් දිව්වා. වෙනදනම් ඒ ගැන මම ශෝක කරා. වෙනදා නම් මා පසුතැවුණා. දැන් මට ඒ ගැන පසුතැවෙන්නේ නැතුව හිතන්න පුළුවන්. එයින් ඉගෙන ගන්න දෙයක් තියෙනවද බලන්න පුළුවන්. ඒ ගැන නොසිතා වෙන දෙයකට හිත යොමු කරන්න පුළුවන්. නැතිනම් හුදෙක් අතීත සිතිවිල්ලක් කියා දැනගන්න පුළුවන්. කල්‍යාණ මිත්‍රවරුනි, මේ මොහොතේ සිහියෙන් සිටින විට ජීවිතය කියන්නේ තෝරා ගැනීම රාශියක් තියෙන තැනක් විදිහට පේනවා. ඒකයි මන්සන්ධියක් කිව්වේ. නැතිනම් අපේ ජීවිතයේ ඔහේ පුරුදු වෙච්ච රටාවකට ඔහේ යනවා. අපට වෙනස් වෙන්න හැරෙන්න තැනක් පේන්නේ නැහැ. හරියට ගඟක් ගලනවා වගේ, ගහක් වැඩෙනවා වගේ. නමුත් සිහියෙන් සිටින විට අපට පේනොන්නේ ඔය විදිහටම යන්න ඕනේ. තව කොපමණ තෝරා ගැනීම තියෙනවද? වෙනස් වෙන්න පුළුවන්ද? වෙනස් කරගන්න පුළුවන්ද? අන්න නිදාගෙන සිටි කෙනෙකු සේ අනාදිමත් කාලයක් සංසාරේ ජීවත් වූ අයකු අවදි වූ කෙනෙකු බවට පත් වෙනවා. ජීවත් වෙන බව දන්නා කෙනෙකු බවට පත් වෙනවා. ජීවිතය අත්දකින කෙනෙකු බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතේ පිළිබඳ තීරණ ගැනීම තමන්ගේ අතට ගන්නවා. දුකෙහි ගොදුරක් බවට, කෝපයේ ගොදුරක් බවට, අසහනේ ගොදුරක් බවට පත්ව දුක් විඳ කෙනෙකු ඒ තත්ත්වයෙන් නිදහස් වෙනවා. ඒ නිසා එබඳු වූ දහමක මාවතක උත්පත්තියයි කල්‍යාණ මිත්‍රවරුනි, ඔබත් මාත් අද මේ භක්තියෙන් සහ ගෞරවයෙන් යුක්තව ප්‍රතිපත්තියෙන්ම අනුස්මරණය කරන්නේ. එතකොට එහි ආලෝකය අපේ ජීවිතවලට ලැබෙන්නට අප විවෘත වෙන්නට ඕන. අප ඉඩ දෙන්නට ඕන. එහි ප්‍රතිඵල, එහි රස විඳින්නට, භුක්ති විඳින්නට, අත්දකින්නට අප පියවර ඒ වෙතට යන්නට ඕන. ඒ පියවර තමයි අප මේ තබමින් සිටින්නේ. ඒ නිසා දකින්න තමන්ගේ වටිනාකම, අවබෝධ කරගන්න තමන් තුළ තියෙන හැකියාව තේරුම් ගන්න මෙබඳු කාලයක ඉපදෙන්නට ලැබීමේ තියෙන භාග්‍ය ඒ සියල්ල එක මිටකට අරගෙන කල්යාණ මිත්‍රවරුනි, ජීවිතයක තියෙන සැහැල්ලුව, අර්ථය, වටිනාකම තමා තුළින්ම දකින, අත්දකින, භුක්ති විඳින කෙනෙකු බවට පත්වෙන්න. එයයි භාවනාව කියන්නේ, එයයි බුදු දහම කියන්නේ, එයයි අද වගේ දවසක ජීවිතයට එකතු කරගන්නට තියෙන වැදගත්ම පණිවිඩය. ඒ අවබෝධය, ඒ භාවනාව, ඒ මෙනෙහි කිරීම කල්යාණ මිත්‍රවරුනි ජීවිතයට ආලෝකයක් වෙයි. ඒ භාවනාව බලන්න තමන් කැමති ඉරියව්වක කරන්න කුමක්ද? මොහොතින් මොහොත අවදියෙන් ඉන්න. මොහොතින් මොහොත බලන්න මොකද වෙන්නේ? පුරුද්දට නෙමෙයි, හිතලා දැනගෙන අවදියෙන් යුතුව ඇවිදින්න, කතා කරන්න, නිහඬව ඉන්න, ඇහුම්කන් දෙන්න සිහියෙන්. පළවෙනි වතාවට තමන්ට දැනෙයි ගැඹුරින්ම ජීවිතේ කියන්නේ මොකද්ද කියලා. ඒ විදිහට උත්සාහ කරමු අද දවස අර්ථවත්ව සැහැල්ලුවෙන් ගත කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.